Honorable Janaka Wakambura, 9 minutes.
Mulsune Darwantumani Dedas Dahaname April Masa Visekenda May Ratata Atiunume Tate Pilipandava Janadipati Commission Sabave Vartava Ek Abdaluhama Aperate Auru the Hakada Passe May Ratama Tigasichi Dawsa Bauta Patuna විදේශිකයන් 45 දෙනෙකුත් ඒ වගේ මේ රටේ 267 දෙනෙකුත් මේ ගිහින් අවම වශයෙන් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා ඒ සියලුම අයට අපේ කනගාටුව ප්‍රකාශ කරන ගමන් මෙම ප්‍රහාරයේ පිළිබඳව ඒ දිනවල මට මතකයි එදා දවසේ මම රත්නපුරේ හිටියේ මගේ දරුවෝ හිටියේ කොළඹ මම එනකන් ගේ වහගෙන තමයි මාදිවිල හිටියේ බය. මේ රටේ සෑම කෙනෙක්ම ඇතිවෙච්ච බයවීම මේ රටේ සියලු දෙනාම දන්නවා හැමෝම හිටිය හැමතැනම පුපුරවයි කියලා. ඒකට හේතුව තමයි මේ කොමිෂන් සභා වාර්තාවෙම තියෙනවා මාගාව තියෙනවා ඒක එක කොටසක් අපේ හිටපු හමුදාපතිතුමා මහේ සේනානායක හමුදාපතිතුමාගෙන් අහපු ප්‍රශ්නත් එතුමායි වට දීපු උත්තරත් ඒවත් තියෙන්නේ ඒක තියෙනවා කොටස් කීපයක් ඒක අහලා තියෙනවා ඒ කාලේ සහරන් මන්නාර මහරා බෝට්ටුවකින් ඉන්දියාවට පැන්නා කියලා බුද්ධිංශ වාර්තා කරා චූලා කොඩිතොක්ක මහතා ඔහුගේ බුද්ධි වාර්තාවකින් ඒ සඳහා හිටපු හමුදා හිටපු ඇමති රිෂාඩ් බදුන්දින් මහතාගේ සොහොයුරෙක් උදව් කළ බව වාර්තා කළා ඒ තුරුතුරු 2019 බුද්ධි රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා මම BBC සාකච්ඡාවේදීත් මේ බව කියලා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයෙන් මගෙන් ඇහුවා ඒ කියන්නේ හිටපු ඇමතිතුමාගේ සහෝදරෙක් සහරාන්ට උදව් කරා කියලා මේ වාර්තාවේ තියෙනවා එතකොට මේ ඉන්දියාවට පැනලා යන්න සහරාන්ට ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක්ගේ සහෝදරෙක් උදව් කරලා තියෙනවා කොර මේ වාර්තාවේ කීප පොලකම තියෙනවා දැන් හිටපු අගමැතිතුමා දැන් මේක කිසිම සම්බන්ධයක් නැහැ තිබු වගේ කියනවා මේක අහලා තියෙනවා මේ එක තැනක මේ මෙතුමාගෙන් අහලා තියෙනවා අගමැතිතුමා ගැන එවලේ අගමැතිතුමා ආරක්ෂක මණ්ඩලයට එතුමා සිටියේ විනාඩි කීපයක් කියන්නේ ආරක්ෂක මණ්ඩලයේ එතුමා ඇවිල්ලා විනාඩි 5ක් 10ක් ඉඳලා යනවා එතුමා යනකොටම තව එක්කෙනෙක් යනවා නීති හා සාමයේ හිටපු ඇමති සාගල් රත්නායක මැතිතුමත් පිටව යනවා ඒ කියන්නේ අගමැතිතුමා යනකොටම නීති හා සාමයේ හිටපු ඇමතිතුමත් පිටව යනවා එතකොට මේ අය තමන්ගේ රාජකාරිය කරාද නැද්ද කියලා ඒකෙන් පේනවා දැන් හිටපු ජනාධිපතිතුමාට විතරක් දොස් කියනවා එතකොට මේගොල්ලෝ ඉඳලා තියෙනවා ඉඳලා මේ අය යනවා එතකොට අපි අහන්නේ මේ ආණ්ඩුවේ නොසලකිලි කම නිසා තමයි මේ පහාරය ඇති වෙලා තියෙන්නේ. ඒකම මේකේ තව
කවුද ඇමතුමා?
කීප පොලකම එතුමාගේ වාර්තාවේ තියෙනවා 2017 වසරේදී සහරන් හසින් තත්වන් යුද හමුදා බුද්ධිංශ මණ්ඩලයේ විසින් හඳුනාගෙන තිබුණාද? ඔව්. මම තස්තවාදී කැටියට හඳුනාගෙන තිබිලා තියෙනවා කියලා කියනවා. ඒක තස්තවාදී කැටියට හඳුනාගත්ත පුජ්‍යලයා අත්අඩංගුවට ගත්තාද කියලා අහුවාම ඒකටත් දෙනවා. ඒකේ කියනවා මේ සම්බන්ධයෙන් පරිස්සම කළේ වෙනත් අයයි. යුද හමුදා බුද්ධිංශයේ ඔවුන්ගෙන් මට්ටමින් අදාළ විමර්ශන සිදු කළ බවත් එෙහිදී අකණ්ඩවම පරිස්සම සිදු කිරීමට මෙන්ම තොරතුරු යාවත් කාලන වීම ගැනත් පසුව හඹා යෑමටත් අප විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා සිටියා. එම අවසරය ලැබුණේ නැහැ. ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශේ අවසර දීලා නැහැ මේ සහරම් පස්සේ ගිහිල්ලා අත්අඩංගුවට ගන්න. මේවට කවුද වග කියන්න ඕනේ? එවකට හිටපු රජේ ඒ ආරක්ෂක අමාත්‍යාංශේ අය මේකට වග කියන්න ඕනේ. ඒ වගේම අපේ මට්ටමින් ඇතැම් තැන්වලදී පරිස්සම යමින් තැන් තැන් වල හිර වෙනවා එතනින් එහාට පරිස්සම කරන්න අවසර ලැබුණේ නැහැ. එතකොට මේ අවසර දුන්නේ නැති එකත් එක්කම එතුමා කියන මීට වඩා දෙයක් කරන්න තිබුණා. 21 වෙනිදාන් පසුව අත්අඩංගුවට ගැනීම 35ක් යුද හමුදාව විසින් කරා. ඒ කියන්නේ යුද හමුදාව දන දන ඉඳලා තියෙනවා මේ පහර එල්ල කරපු පුජ්‍යලේ කොහෙද ඉන්නේ කියලා. එතකොට 21 වෙනිදා පහර එල්ල කරපු ගමන්ම අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබුණේ දැනගෙන හිටපු නිසා. ඒ ඉස්සෙල්ලා මෙහෙම ක්‍රියාත්මක වුණා නම් මේ ජීවිත 67ක් මේ තුවාල වෙච්ච 500ක් මේ රටට වෙච්ච මේ කැලලත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන දැනම ගැහුවා කියලා. අර හිටපු ආරක්ෂක ලේකම්තුමා කියනවානේ මෙච්චර ගහයි කියලා හිතුවේ නැහැ කියලා. ඒ කියන්නේ දැන දැනම ගැහුවා කියලා ඔප්පු වෙනවා. මොකද පහරේ වෙලා පැය දෙක තුනක් යනකොට එයා හිටපු තැන්වලට හොයාගෙන යනවා. එයා අත්තනුගුඩ ගන්න යනවා. බෝම්බත් එක්ක අහුවෙනවා. ඒ කියන්නේ මේ කියන සියල්ල ඇත්ත. ආණ්ඩුවේ අය දැනගෙන හිටියා. ඒ දැනගෙන හිටපු නිසා තමයි ඒ එක්කම ගිහිල්ලා අත්අඩංගුවට ගත්තේ. එසා බුද්ධාංශයේ හොයාගත්ත දේවල් ක්‍රියාවට නම් වල නැහැ. ඒක නිසා මේ රටට මේ වෙච්චි අපරාධය අපි අද මේ වார்த்தාව ගැන කොහොම කිව්වත් වார்த்தාවේ අඩුපාඩු රාශියක් තියෙනවා. ඒක තමයි මේකට උදව් කරපු අනුබල දීපු එයාට පැල්ල යන්න උදව් කරා නම් ඒ අය මේකට හිටපු තව අය මේ ඔක්කොම හොයන්න ඕන. අපිත් ඒක පිළිගන්නවා. ඒ සියලු දෙනාටම දැනුවන් දෙන්න ඕන. ඒක නිසා මේ වார்த்தාව සෑහෙන තොරතුරක් හොයලා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ එක මේ හිටපු හමුදාපතිතුමාගේ ප්‍රකාශ තුලම ඒ වගේ ගොඩක් දේවල් එතුමා කියලා තියෙනවා. ඒක නිසා අපි කියන්නේ මේ වார்த்தාවත් එක්ක ඉස්සරහට දැන් ගොඩක් අය කියනවා හරියට මේ ඒ කාලේ අපේ ආණ්ඩුවක් තිබුණා වගේ. එහෙම නැත්නම් අපි වார்த்தාව යට ගහලා මේ අය අත්අඩංගුවට ගණ්ඩ දෙන්නේ නැහැ වගේ තමයි කටයුතු කරන්නේ. මේ මේකේ ගොඩක් තැන්වල කියන්නේ සමගියක් තිබුණ නැහැ කියලා. හිටපු ආණ්ඩුව අයගේ සමගියක් නොතිබෙච්ච නිසා මේක කරගන්න බැරුණා කියලා. පොලිසිය හමුදාව අතර සම්බන්ධතාවයක් නැහැ කියලා හිතන් හිටපු හමුදාපතිතුමා කියලා තියෙනවා. එතකොට රටක ආරක්ෂාව පොලිසියයි හමුදාවයි අතර විරසකයක් තියෙන්න බෑ. එමෙ විරසකයක් තියලා කරන්නත් බෑ. ඒක නිසා අපේ රටේ යුද්ධ තිබිච්ච කාලේ ඒ හමුදාවත් මේ හිටපු හමුදාපතිතුමා තියෙනවා සරත් පොන්සේක මැතිතුමා හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ආණ්ඩුව එකතු වෙලා කටයුත්ත කරා. ඒ නිසා පහුගිය කාලේ වෙලා තියෙන්නේ මේ පරස්පර විදියට එක එක්කෙනාට ඕන වැඩ කරලා තියෙනවා. එක කණ්ඩායමක් ඉල්ලුවහම මේක කරන්න එයාට අවසර දෙන්නේ නැහැ. එතකොට ඒවල තිබුණේ තස්තවාදීෙක් කියලා දැන දැනත් සහරාන්ව අත්අඩංගුවට ගත්තේ නැති නිසා මේ වගේ විනාශයක් වුණා. දැන් සහරාන් නැති වුණාට පස්සේ ඒක ඉවර වෙලා තියෙනවා. ප්‍රභාකරන් නැති වුණාට පස්සේ අපි දැක්කා LTT තස්තවාදේ ඉවර වුණා. තාම එහෙම තියෙනවා වෙන රටවල් වල. හැබැයි ඒ වගේම එදා ජනතා විමුක්ති පෙරමුණේ එදා අපි දැක්කා රෝහණ විජේවීර එතුමා නැති වුණාට පස්සේ ඒ කැරැල්ල නැති වුණා. හැබැයි මේකෙදි සහරාන්ව අත්අඩංගුවට අරගෙන පිටිපස්සේ හිටපු කට්ටිය අත්අඩංගුවට ගත්තනම් මේ විනාශය වළක්වන්න තිබුණා. ඒ විනාශය වළක්වා ගන්න කටයුතු කරපු නැති රාශියක් ඉන්නවා. ඒ සියලු දෙනා මේකට වග කියන්න ඕනේ. මොකද මේ වார்த்தාව සම්පූර්ණ කියවුවොත් මේකේ හැමෝම කියලා තියෙන
අඩුපාඩුකම්
මේ වார்த்தාවත් එක්ක බැලුවහම මේ රටේ මේ මියගිය අයටත් ඒ වගේම අතපය හැමි වෙච්ච අයටත් රටටත් වෙච්ච මේ වැරද්දට වග කියන අයට දඬුවම් දෙනවා කියන එක අපි කාරුවත් හංගන්නේ නැහැ. එසා එයාට දඬුවම් දීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය නීත්‍යානුකූල ගන්න පියවර ගන්නවා. අර වෙල්ගම් මැතිතුමා කිව්වා රාජපක්ෂවරු ගන්නවක් ඉන්න කියලා. රාජපක්ෂවරු මේකෙන් මගහරින්න කවදාවත් කටයුතු කරන්නේ නැහැ. මේකේ ඇයට හරියට දඬුවම් දෙන්න අපේ රජය හරියටම කටයුතු කරනවා
කියන්නේ. ප්ලීස් වයින්ඩ් අප්. Thank you. Honorable Sant Fonseca.
මේ සභාවේ මීට කලින් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමා කතා කරනකොට හිටපු හමුදාපතිට එල්ල වුණ බෝම්බ ප්‍රහාරය ගැන කතා කරලා තියෙනවා. නමුණ කිව්වත් බෝම්බ ප්‍රහාරය එල්ල වුණ හමුදාපති.
Honorable member, this is not a point of order.
මට මේක නිවැරදි කරන් දෙන්න.
Honorable Member, this is basically, we have a very tight schedule today. You have to take time. Honorable Sarat Fonseca.
Cancela. Kiela tiyena, evile hamudapatira bomba prahara illa unama, rate nayakayaata warada patewwe naha kiyala. Namuth meke wenasak tiyena. Me vivadayata prayojanawath thinna man kiyanne. Hamuda evile mata bomba prahara illena kota satan viramayak thibuna. Satan virama tiyena kota buddhi mehiyun nawathina. Kolaba tiyena badaka adiya siyalla iwath wenawa. ඒකන්ද ත්‍රස්තවාදීන නිදහසේ හැසිරෙන්න පුළුවන්. නමුත් මේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙනවා කියලා බුද්ධි තොරතුරක් හම්බුණා. ඒ තොරතුරේ දිනය, කාලය, වේලාව සියලු දේ සටහන් වෙලා තිබුණා. ඒත් ආරක්ෂක ගෞද පියවර ගත්තේ නැහැ. එතකොට මේ දෙකේ වෙනස මට කියන්න ඕනේ.
Honorable Aruna Kumara Anura Kumara Dizanayaka 43 minutes.
ගරු මුලාසනේ සිටින කාර්ක සභාවේ සභාපතිතුමනි අද අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනු ලබන්නේ මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු වූ විශාලතම ඛේදවාචකය පිළිබඳව 268කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා 500කට වඩා වැඩි ප්‍රමාණයක් තුවාල වූවා ඒ වගේ රට තුළ විශාල අස්ථාවරත්වයක් නිර්මාණය වුණා සිංහල මුස්ලිම් ජනයා අතර සැකය අවිශ්වාසය ක්‍රෝධය වර්ධනය වූ එනිසා මේක අපේ රටේ මෑත ඉතිහාසයේ සිද්ධ වූ විශාලතම ඛේදවාචකය. මේ ඛේදවාචකය පිළිබඳව කරුණු හොයා බලන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මේ කොමිසම් සභාව පත් කරනු ලැබුවා. දැන් මේ ඉදිරිපත් කොට තිබෙන වාර්තාව පිළිබඳව මා හිතන්නේ මෙම කොමිසම් සභාව පිහිටවන ලද හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ පක්ෂයත් එම වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මෙම වාර්තාව ඇතුලේ විවිධාකාරයෙන් වග උත්තරකරුවන් බවට භාජන වී තිබෙන කණ්ඩායම් විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මෙම කොමිසම් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. ඒ නිසා බැලු බැල්මට මෙම කොමිසම් සභා වාර්තාව අද වන විට උපපාතික වාර්තාව බවට පත් වී තිබෙනවා. නමුත් අපි දේශපාලන පක්ෂය කැටියට මෙම වාර්තාව පිළිබඳ අපේ ස්ථාවරය වන්නේ මෙය යම් සත්‍ය කරුණු වලින් ගහන වී තිබෙනවා. ඒ වගේම යම් සත්‍ය කරුණු මත වැරදි නිගමනයන්ට එළඹී තිබෙනවා. ඒ වගේම යම් විකෘති වූ කරුණු මේ තුල අඩංගු වී තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් ගත්තොත් මෙම වාර්තාව තුල අඩංගු වී යුතු සහ කොමිසම් සභාව විසින් පරීක්ෂාවට භාජනය කොට ජනතාවට ඉදිරිපත් කළ යුතු බොහෝ කරුණු සැඟවී තිබෙනවා අතුරුදහන් වී තිබෙනවා. එනිසා සත්‍ය කරුණු තිබෙන සමහර සත්‍ය කරුණු මත වැරදි නිගමනවලට ආපු ඒ වගේම අත්‍යවශ්‍ය බොහෝ දේ සිතාමතා හෝ අත්වරදීමකින් හෝ මගහන ලද වාර්තාවක්. මෙම විවාදයේදී මා හෝ මේ කිසිවෙක් විනිසුරුවන් නොවේ. අපට මේ පිළිබඳ විනිශ්චයක් ලබා දීමේ හැකියාවක් අයිතියක් නැහැ. හැබැයි මේ සිදුවීම පිළිබඳව සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන ජනතාවට සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන ආයතනයන්ට සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම කතෝලික ප්‍රජාව නියෝජනය කරන කාදිනලුතුමන්ට අපි මේ ඉදිරිපත් කරන අදහස් සාධාරණ විනිශ්චයක් සඳහා පාදක කරගත හැකි වේවි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම සාධාරණ විනිශ්චයක් සඳහා වූ මන්පෙත් එලි කරාවි කියලා මා විශ්වාස කරනවා. අපි දන්නවා ඕනෑම සිදුවීමක් පරීක්ෂාවට භාජනය කරනු ලබන විද්‍යාත්මක පිළිගත් ක්‍රමවේදයක් අප පිළිගනු ලබනවා. ඕනෑම ගැටලුවක් ඕනෑම සංසිද්ධියක් පරීක්ෂාවට භාජනය කරනු ලබන්නේ ගරු සභාපතිතුමනි එම සිදුවීම සිදුවීම දක්වා වූ ගමන් මාවත. ඒ කියන්නේ ඕනෑම සිදුවීමක් එක විට ඕපපාතික නිර්මාණ වෙන්නක් නොවේ. ඒකට යම් ඉතිහාසයක් තිබෙනවා. එනිසා ඕනෑම සිදුවීමක් සාධාරණ මිනිස්සුකට භාජනය කරන්න නම් එය ඓතිහාසිකව ඒ දක්වා වර්ධනය වූ ආකාරය පිළිබඳව අපි පරීක්ෂාවට භාජනය කළ යුතුයි. ඊළඟ ඒ සිදුවීම සිදුවීමේදී සිදු වී තිබෙන වටපිටාව පිළිබඳව අපි පරීක්ෂාවට භාජනය කළ යුතුයි. දෙවෙනුව එම සිදුවීමට සම්බන්ධ අනෙකුත් අන්තර් සබඳතාවයන් පිළිබඳව අපි සැලකිල්ලට භාජනය යුතුයි. සාමාන්‍යයෙන් දර්ශනීය වචනින් කියනවා නම් ඕනෑම ගැටලුවක් විග්‍රහයකට භාජනය කළ හැකි වන්නේ ඓතිහාසිකවත් විෂයමූලිකවත් අන්තර් සම්බන්ධතාවෙන් යුතුවත්. එනිසා මා හිතනවා මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳවත් අපි පරීක්ෂාවට භාජනය කළ යුතු වන්නේ ඒ වර්ධනය වූ ආකාර ඉතිහාසය, ඒ සිදුවීම සිදුවෙනකොට තිබුණු වටපිටාව, ඒකට තිබුණු අනිකුත් අන්තර සබඳතාවය. එනිසා ගරු සභාපතිතුමනි, මා මේ සිදුවීම සිදුවන විට ගොඩනැගෙමින් තිබුණු ඉතිහාස කතාව යම් ප්‍රමාණකින් මේ පාර්ලිමේන්තුවේ හමුවේ ඉදිරිපත් කරන්න. අපි කවුරුත් දන්නවා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා එතෙක් පැවති පාලනය බිඳවැටුන් ලැබුවා. හැබැයි බිඳවැටුන් ලැබුවේ ගොඩනගෙන පාලනය මතවාදී ලෙස ඒකාග්‍රතාවයකින් හෝ සංවිධානමය ලෙස ඒකාග්‍රතාවයකින් බිහු පාලනයක් ලෙස නොවේ. සැබවින්ම ජනවාරි මාසේ 8 වෙනිදා ඒ පැවති පාලනය බිඳවැට්ටීම සඳහා ප්‍රධාන සාධක බවට පත් වුණේ ගොඩනැගෙන පාලනය මතවාදී තත්ත්වයේ හෝ ඒ සංවිධාන ඒකාග්‍රතාවයේ නොවේ තිබුණු පාලනය පිළිබඳ තිබෙන විරෝධය. එනිසා ජනවාරි මාසේ 8 වෙනිදා අපේ රටේ 2015 අවුරුද්දේ ගොඩනැගෙන ආණ්ඩුව කෙරෙහි බලාපොරොත්තු වලට වඩා තිබුණු ආණ්ඩුව පළවා හැරීමේ උවමනාව ඒ ජනතාව තුළ ගැබ්බී තිබුණා. ඒ නිසා මේ ආරම්භයේ සිටම මතවාදී ඒකාග්‍රතාවයක් නැති, මධ්‍යගත සංවිධාන විහිළුවක් නැති, ඕපපාතිකව ඔහේ ඇසිරෙන වගකීම් විරහිතව ඔහේ කටයුතු කරන ආණ්ඩුවක් බවට පරිවර්තනය වී තිබුණා. එනිසා මේ ආණ්ඩුවේ උපතේම තිබෙන දුබලතාවය, උපතේම තිබෙන එම ස්වභාවය මෙම පාස්කු ප්‍රහාරයට මන්පෙත් විවෘත කොට තිබෙනවා. ගරු සභාපතිතුමනි, ඒක මා කියන්න ඕනේ නෑ. කොමිසන් සභාවෙත් මෙම ප්‍රහාර සිදු කාලවකවානුවේදීත් ඕනෑමටත් වඩා වැඩියෙන් මේ වළක්වා ගත හැකි තිබුණු ප්‍රහාරයක්ය. ඒ වළක්වා ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් තමන්ට පැවරී තිබෙන වගකීමට අනුව වගවීමෙන් කටයුතු නොකළ බව මේ වනට ඔප්පු වී තිබෙනවා. ඒ පිළිබඳ ඉතාමත් දීර්ඝ කරුණු ගණනාවක් මේ පාස් කොමිසන් සභා වාර්තාවෙත් ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි ඒ වගේම ගරු සභාපතිතුමනි, ජනවාරි මාසේ 8 වෙනිදාගෙන් පසුව අපේ රටේ ශබ්දකෝෂයට ආපු අලුත් වචන කීපයක් තිබෙනවා. ඒවා 2015 ජනවාරි මාසේ 8 වෙනිදාට පෙර තිබුණු ශබ්දකෝෂයේ වචන නෙවෙයි. එහි එකක් තමයි රණවිරු දඩේම බුද්ධි අංශ දුර්වල කිරීම. ඒ තමයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදාගෙන් පස්සේ අපේ ශබ්දකෝෂයට ආපු අලුත් වචන ඛණ්ඩය. විශේෂයෙන්ම ඒ වන විටත් ලසන්ත වික්‍රමතුංග ඝාතනී, එක්නැලිකොට පැහැරගෙන යාම, කිට්නාට පහර දීම පිළිබඳ පරීක්ෂණ දියත් වෙලා තිබුණා. ඒවා ආරම්භ කාලයේ පරීක්ෂණ දියත් වෙලා තිබුණත් ඒ යම් ප්‍රමාණයකට අඩපණ වෙලා ඒවා යම් ප්‍රමාණයකට යලි සක්‍රිය වෙමින් දියත් වෙන පටන් ගත්තා. හැබැයි අද අපි හරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම පරීක්ෂණ ගොනු නතර වී තිබුණේ කොතනද කියලා බැලුවොත් කොතනද නතර වී තිබෙන්නේ ගරු කතානායකතුමනි, සභාපතිතුමනි, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණේ කෙලවර වී තිබෙන්නේ එතනින් ඔබට යම් හමුදා ඛණ්ඩයක් වෙස ඇඟිල්ල දික් වෙනවා. කිට්නාර්ගේ පරීක්ෂණය නතර වී තිබෙන්නේ එතනින් ඔබට යම් හමුදාමය ශේෂ්ත්‍රයක් කෙරෙහි ඇඟිල්ල දිගවනවා. එක්නැලිකොටගේ පැහැරගෙන යාම පරීක්ෂණ අවසන් කෙලවර ගැට ගැසී තිබෙන්නේ හමුදා අනුකණ්ඩයක් කෙරෙහි. මේක ඇත්ත. මා කියන්නේ නෑ ලක්ෂ දෙකහමාරකට අධික හමුදාවෙන් දෙලක්ෂ පනස් දහකෙන්ම හිමි හමුදාවෙන් සීයක් සියයට අඩු ප්‍රමාණයක් කෙරෙහි තමයි මේ ඇඟිල්ල දිගු තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ සමස්ත හමුදාව කෙරෙහි නොවේ. තා කුඩා කණ්ඩායමක් කෙරෙහි. අපි බැලුවොත් තාජුට්ටිගේ ඝාතනයේ ඒ පරීක්ෂණය අවසන් වී තිබුණේ යම් හමුදාවෙන් කෙලවර වීමකින්. ඒ වගේම අපි බැලුවොත් ළමයි පස් දෙනා පැහැරගෙන යෑම ඝාතනයේ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම. ඒ පරීක්ෂණයේදී දියත් වෙලා තිබුණේ එතනට. එනිසා කරු කථානායකතුමනි යම් දේශපාලන ව්‍යාපෘතියක් මේ සමස්ත හමුදාව කෙරෙහි එල්ල වී තිබෙන කළු පැල්නම සහ එම විද්‍යුතයට සාධාරණ ඉටු කර ගැනීම සඳහා පරීක්ෂණ මාලාව දියත් වෙමින් තිබුණා. අන්නේ පරීක්ෂණ මාලාවට එරෙහිව ගොඩනැගුණු දේශපාලන සටන් පාඨය තමයි රණවිරු දඩේම බුද්ධ්‍යංශ දුර්වල කිරීම. ඉතාමතාම දේශපාලන ව්‍යාපාරයන් විසින් ගොඩනගන සටන් පාඨය. ඒ තමයි 2015 පසු අපේ රටේ ශබ්දකෝෂයට එකතු වූ අලුත් වචන ඛණ්ඩයක්. ඊළඟ තව අලුත් වචන ඛණ්ඩයක් එකතු වුණා ජාතිය අනතුරේ. ඒක 2015 පෙර අපි දැක්කේ නැහැ ජාතිය අනතුරේ. මේ ජාතිය අනතුරේ කියන එක පෙන්වා දෙන්න. මේ ජාතිය අනතුරේ කියන එක පෙන්වා දෙන්න ගරු සභාපතිතුමනි කරුණු ගණනාවක් ඒ දවස්වල වාර්තා වෙන්න පටන් ගත්තා. අපිට මතකයි අම්පාර ප්‍රදේශයේ යම් මුස්ලිම් හෝටලයකින් වඳ කොත්තු ලැබුණා. එනිසා සිංහල ජනතාව වඳ කිරීම සඳහා වඳ ආහාර විකුණන අය කියන මතයක් සමාජ නිර්මාණ වෙමින් ආවා. ඒ වගේම සමහර කඩ ඇතුළ කාන්තාවන් වඳ කිරීමට අදාළ වෙන ඇඳුම් විස කවරන ලද වඳ බෙහෙත් ඇතුල් කරනද මා දන්නේ විද්‍යාත්මක කළ හැකිද නැද්ද කියන එක. නමුත් එවැනි සාකච්ඡාවක් ගොඩනැගෙමින් තිබුණා. ඒ වගේම යම් සංඛ්‍යා දත්ත ආකාරයෙන් සමාජය තුළ තහවුරු කරන්න පටන් ගත්තා 2050 වෙනකොට සිංහල ජනතාව සුළු ජාතිය බවට පත් වෙනවායි කියන. එනිසා රට තුළ විශාල මතයක් නිර්මාණය කරනු ලැබුවා ජාතිය අනතුරේ. ගරු සභාපතිතුමනි පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට සමාජගත වී තිබුණු ප්‍රධාන දේශපාලන සටන් පාඩ දෙක තමයි බුද්ධිංශ දුබල කිරීම හා ජාති අනතුරු. හැබැයි ඒවා යම් දේශපාලන උවමනාවන් මත ගොඩනැගුණු බව ඒවා ගොඩනගන්නන්ගේම අවුරු ආණ්ඩුවට මාස 15ක් ගත වෙලා තිබීදී දැන් ඔප්පු වෙමින් තිබෙනවා. මේ පාස්කු කොමිස් සභා වාර්තාවේ කිසිසේත්ම එම වඳ කොත්තු පිළිබඳව වඳ ආහාර පිළිබඳව එවැනි ජාතියක් ඉලක්ක කොට වඳ කිරීම සඳහා දරන ප්‍රයත්නම් පිළිබඳව කිසිවක් සඳහන් වී නැහැ ගරු සභාපතිතුමනි. ඒ වගේම ඒවා නිර්මාණය කරලා ද අයද ගරු සභාපතිතුමනි කිසිවක් ඉදිරිපත් කොට නැහැ මේ මාස 15 ඇතුළත. හැබැයි ඒ ගොඩනඟලද ප්‍රධාන දේශපාලන සටන් පාඨ දෙකට පණ ජීවය සබ් බලය ලැබුණේ පාස්කු පහාරෙන්. එඳ පාස්කු පහාරෙන් පසුව සමාජයේ මතය නිර්මාණ වුණා බුද්ධ්‍යංශ දුබල කිරීමේ ප්‍රතිවිපාක වලට රටක් ජාතියක් හැටියට අපි මුහුණ දුන්නා. ඒ වගේම ඒ මුස්ලිම් ඉස්ලාම් අන්තවාදී ඉතාමත් මිලේච්ඡ ප්‍රහාරයක් ඒකට සම්බන්ධ වුවන් එම අන්තවාදය ගැඹුරින්ම පිළිගන්නලද කණ්ඩායමක් වීම හේතු කොටගෙන ගරු සභාපතිතුමනි ජාතිය අනතුරේ ඔව් ඒකත් ඇත්ත මේ මරාගෙන ප්‍රහාර මාලාවෙන් පෙන්නු කරනවා කියලා සාතික වුණා. එනිසා මේ දේශපාලන වේදිකාවේ ගොඩනගන සටන් පාඨ දෙකට ප්‍රාණී බලය නිර්මාණය වුණේ පාස්කු ප්‍රහාරෙන්. පාස්කු ප්‍රහාරෙන් පසුව ගරු සභාපතිතුමනි මේක තනින්නතර උඩේ නෑ පාසල් පටන් ගන්න තිබුණා. පාසල් පටන් ගන්න බැරි තත්වයක් නිර්මාණය වුණා. ඒ වගේම වෙසක් පුන් පොහෝ දිනේ ආවා. වෙසක් පොහොය දිනේදී නැවත පහරක් එල්ල වේවි කියන සාකච්ඡාවක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. පාසල් විවෘත කරනකොට දරුවන්ට ඒ දෙමව්පියන්ට පාසල් ගාව ගිහිල්ලා මුර කරන තත්වයක් නිර්මාණය වුණා.
මුළු සමාජෙම අස්ථාවර අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. නැවත වඳ දොස්තරලගේ ප්‍රවෘත්ති නිර්මාණය වෙන්න පටන් ගත්තා. නැවත අපේ අතුරුලියේ රතන හාමුදුරන් වහන්සේ ගිහිල්ලා දළදා මාලිගාව ඉස්සර උපවාසයක් ආරම්භ කරා. රට ඔන්න මෙන්න ගිනි ගන්න තත්වයකට ආවා. වාරියපොළ, දුම්බලසූරිය, බිංගිරිය, හලාවත, මිනුවන්ගොඩ, නාරම්මල, කුලියපිටිය, හෙට්ටිපොළ, කටාන මේ ආදී පොලිස් වසම් ගණනාවකම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙන්න පටන් ගත්තා. ගිනි තැබීම්, පාරදීම්, කාලකෝලාල නිර්මාණය වෙන්න පටන් ගත්තා. එනිසා මේ සිදුවීමෙන් පසුව රට අතිශය අස්ථාවර ස්වභාවයකට ආවා. ඒ අතරතුර මිලින්ද බොරගොඩගේ පාත් ෆයින්ඩ් ආයතනය විසින් රොබටෝ බ්ලේක් ලංකාවේ හිටපු තානාපතිවරයා ඒ පාත් ෆයින්ඩ් ආයතනය විසින් සමුළුවකට කැඳෙව්වා. ඒ සම්මන්ත්‍රණයේදී රොබටෝ බ්ලේක් හිටපු තානාපතිවරයා කියනවා, අපේ රටේ ආරක්ෂාව පිළිබඳ ඉතාමත් හොඳ මූල උපායන් තිබුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටය. ඔහු සිටියා නම් මෙවැනි පහරක් සිදු නොවන්නේය කියන සහතිකයක් ඇමරිකන් එක්සත් ජනපදයේ රොබටෝ බ්ලේක් විසින් ලබා දෙනු ලබනවා. ඉන්පසුව ගරු සභාපතිතුමනි, මේ මුළු සමාජයේම දෙපළු වීමකට භාජනය වෙනවා. දෙපළු වීම එක පැත්තකින් ජාති අනතුරේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව ජනතාවගේ ഘോഷාව, ජනතාවගේ හඬ ප්‍රකාශිත වෙන්න පටන් ගත්තා. අනතුරුව ගරු සභාපතිතුමනි, මේ සමාජය මුළුමනින්ම දෙපළු වෙන්න පටන් ගත්තා. ඒ දෙපළු වුණු සමාජයක් ඇතුලේ පාස්කු පහරේ මාස කීපයකට පසු නොවැම්බර් මාසේ 16 වෙනිදා ජනාධිපතිවරණ පැවැත්වුණා 169කින්ද. ඉන් අනතුරු ආපු මහමැතිවරණෙන් 3-2කින්ද මේ පරිච්ඡේදය අවසන් වුණා. මේ පරිච්ඡේදය දියත් වුණේ ඒ ආකාරයට. මේ පරිච්ඡේදයේදී ගරු සභාපතිතුමනි, මේ මුස්ලිම් සමාජය ඇතුලේ මේ පාස්කු වාර්තාව කියවුණ විටත්, සිදුවීමෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමු කරාට පසුවත්, මේ මුස්ලිම් සමාජයේ මේ අන්තවාදීන්ගේ වර්ධනය, අන්තවාදීන්ගේ හැසිරීම, අන්තවාදීන්ගේ ගොනුවීම ගරු සභාපතිතුමනි මුස්ලිම් සමාජයට රහසක් විය යුතු තිබුණේ නැහැ. මුස්ලිම් දේශපාලන නායකයින් එම සමාජයත් එක්ක සමීපව කටයුතු කරනවා නම්, එම සමාජයේ සිදුවීමෙන් තිබෙන මේ චලනයන් පිළිබඳව ඕනෑමටත් වඩා වැඩියෙන් ඔවුන් සතුව තොරතුරු තිබිය යුතු තිබුණා. මා විශ්වාස කරන එක තිබුණ බව ගරු සභාපතිතුමනි, කාන්තංකුඩි ප්‍රදේශයේ, මඩකලපුව ප්‍රදේශයේ, ඒ වගේම සමහර ස්ථානවල සිදුවෙච්ච සිදුවීම්වලින් මුස්ලිම් සමාජයේ යම් පිරිසක් මෙවැනි අන්තවාදී කණ්ඩායමක් හැසිරීමෙන් ගොඩනැගෙමින් තිබෙන බව තේරුම් අරගෙන තිබුණා. හැබැයි කිසිසේත්ම ගරු කතානායකතුමනි, ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුව නියෝජනය කර මුස්ලිම් නායකයින් ඒ පිළිබඳ දක්වා තිබෙන ඉතාමත් අඩු සැලකිල්ල, තමාගේ සමාජය තුළ ගොඩනැගෙමින් තිබෙන මේ අන්තවාදී ව්‍යාපාරයන් පොදු සමාජයට අත්පත් කර දෙන විනාශය පිළිබඳව ඔවුන් කන් නොඇසුනා වගේ හිටියා. ඒයි මේ අන්තවාදයේ පෝෂණය, මේ සිංහල දෙමළ, සිංහල මුස්ලිම් ජන අතර ඇතිවන විරසකය ඉතා හොඳින් තමන්ගේ දේශපාලන ගමන දියත් කර ගැනීම සඳහා පාරුවක් බවට උපයෝග කරගත හැකි බව ඔය මුස්ලිම් නායකයෝ කල්පනා කරා. ඒ නිසා මුස්ලිම් සමාජය තුළ මේ ගොඩනැගීමෙන් තිබුණු අන්තවාදී ක්‍රියාදාමය එළිදරව් කරමින් ඒ පරාජයපත් කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡාවක් මැදිහත් වීමක් මුස්ලිම් නායකයන්ගෙන් පැත්තෙන් අවම වශයෙන් නෙවෙයි ගරු සභාපතිතුනි, අරම්ම නොතිබුණ හා සමානයි. එනිසා උන් නිදැල්ලේ මේ ජාතිවාදී ප්‍රවණතාවය වර්ධනය වෙන ඉඩකඩ ලබා දෙමින් තිබුණා. ඒ නිදැල්ලේ වර්ධනය වෙන ප්‍රවාහය ඇතුලේ තමන්ගේ දේශපාලන පාරුව දියත් කරමින් තිබුණා. එය හබල බවට මේ ජාතිවාදය පත් කරගෙන තිබුණා. ගරු සභාපතිතුමනි, එහි ඛේද වාචකේ තමයි පාස්කු ප්‍රහාරයත්, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දියත් වෙන දේශපාලනය. දැන් ගරු කතාන ගරු සභාපතිතුමනි, මෙම ප්‍රහාරයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුනෙන් එකක් තමයි මා පෙන්වා දෙන්න ලැබුවේ, පාස්කු ප්‍රහාරය හා ඒ දක්වා ආපු දේශපාලන ගමන් මඟ. මේක තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටස, ප්‍රහාරයක් වළක්වා ගැනීමට අසමත් වීම. ගරු සභාපතිතුමනි, අපේ රටේ යුද්ධය ආරම්භ කිරීමට පෙර මට වඩා හොඳින් දන්නවා ඇති සරත් පොන්සක මැතිතුමා. අපේ රටේ බුද්ධි අංශත් අපේ රටේ හමුදා යාන්ත්‍රණයත් ඔවුන්ට තිබුණු තාක්ෂණික හැකියාවත් ඔවුන්ට තිබුණු දැනුමේ හැකියාවත් යුද්ධයට පෙර ඉතා කුඩා දත් දැනුම් තොරතුරු අධ්‍යාපනය පුහුණුවක් සහිත හමුදා කණ්ඩායමක් අපිට හිටියේ. හැබැයි 30 අවුරුදු යුද්ධ කාල පරිච්ඡේද ඇතුළත අත්දැකීම් සහිත තොරතුරු වලට අදාළ වෙන සන්නිවේදන උපකරණ සහිත තාක්ෂණය සහිත දැනුම් සහිත යාන්ත්‍රණ බවට අපේ රටේ ආරක්ෂක යාන්ත්‍රණය පත් වී තිබුණා. ඒ වගේම විශේෂයෙන්ම හමුදා අංශයන් විසින් ප්‍රධාන මූල්‍ය බල පාර්ලිමේන්තුවේ තිබුණොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන රහස්‍ය ගිණුම් හරහා යම් බුද්ධි තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් ඔත්තුකරුවන් නඩත්තු කිරීම සඳහා විශාල වැය ශීර්ෂයක් දරලා තිබුණා. එනිසා අපේ රට විය හැකි එවැනි පන්නේ අනතුරක් වළක්වා ගැනීමට සමත් වෙන පන්නේ තොරතුරු එක්රස් කර ගැනීම සඳහා විශ්ලේෂණ කිරීම සඳහා නිගමනයන් එළඹීම සඳහා දක්ෂ හැකියාවන් සහිත කණ්ඩායමක් හිටියා. ඒ වගේම ගරු සභාපතිතුමනි, විටින් විට මේ පිළිබඳ තොරතුරු ගලාගෙන ආවා. සහරාන් යනු ගරු සභාපතිතුමනි එලි මහන් ත්‍රස්තවාදී. ඔහු සංගවුණු ත්‍රස්තවාදියක් නොවේ. ඔහුගේ ෆේස්බුක් අඩවිය හරහා විටින් විට අන්‍ය ආගමිකයන් මරා දැමිය යුතු බවක් ඔවුන්ටම එල්ල කරන ප්‍රහාරයන් තමන්ගේ ආගම අනුව සාධාරණීකරණය කිරීම සඳහා විවිධ කැසට් පට නිකුත් කරපු නිවිත හඬපට නිකුත් කරපු විවිධ දේශන පවත්වපු විශේෂයෙන් ගත්තොත් සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාවත් එක්ක විවිධ වර්ගයේ ගැටුම් හදාගත්තු එලි මහන් ත්‍රස්තවාදී. එය වර්ධනය වෙන්න ඉඩදී, නිදැල්ලේ වර්ධනය වෙන්න ඉඩදී මෙවැනි රටට ඉතාමත් බරපතල පන්නේ ව්‍යසනයක් ඇති කරපු ප්‍රහාරයක් දක්වා ඔහු සහෝගේ සහචර කණ්ඩායම වර්ධනය කිරීම, ආරක්ෂා කිරීම, අවශ්‍ය පියවර නොගැනීම, වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව හිටපු පාලනයට වගකීමක් නැද්ද? මා දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගොඩාක් විස්තරයක් කිව්වා. හැබැයි ඔහු ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා ඔහු ඔහුගේ වගකීම ඉටු කරා. මේ 21 වෙනිදා රටේ හිටියද නැද්ද කියන ප්‍රශ්නේ නෙමෙයි. 21 කියන්නේ සාරාල්ලාගේ ත්‍රස්ත ක්‍රියාවේ කූට ප්‍රාප්තිය. හැබැයි ඒ දක්වා ගමන් මගක් තිබුණා. ඒ ගමන් මග නතර කිරීම සඳහා අවශ්‍ය දත්ත තොරතුරු විශාල ප්‍රමාණයක් එක්රැස් වී තිබියදී ඒ පිළිබඳව නිසි වගකීමෙන් ලෙස කටයුතු නොකිරීම පිළිබඳව ජනාධිපතිවරයාටත් ඒ ආණ්ඩුවටත් ගරු කතාන සභාපතිතුමනි වගකීමෙන් මිදෙන්න පුළුවන්? මා හිතනවා කිසිසේත්ම වගකීමෙන් මිදෙන්න බැහැ. එනිසා පාසු කොමිසම වාර්තාව තවත් පළල් විය යුතු කියලා මා විශ්වාස කරනවා. එහි සැබෑම වග උත්තරකරුවන් ජනාධිපතිතුමාත්, ආරක ලේකම්වරයාත්, පොලිසිය සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් පමණක් නොවේ. ඒ දේශපාලන නායකත්වයේ වග කිය යුතුයි. ගරු සභාපතිතුම, රටේ ජනතාව ජනවරමක් කර ආණ්ඩුවට බලයක් දෙනවා. ඒ රටේ ආරක්ෂාවක්, ජනතාවගේ ආරක්ෂාවක්, රටේ සමෘද්ධියක් ගොඩනැගීම වෙනුවෙන් තමයි මේ බලය ලබා දෙන්නේ. ඒ තමයි ජනවාරි මාස 8 වෙනිදා ජනතාව කතරයක් ගහලා මේ පාලනය ගොඩනැගුවා නම් ඒ පාලනයට ජනතාව බාර දී තිබෙන බලය ඒක. ඒ බලය ඉටු කරා, ඒ බලය ආරක්ෂා කරා, ඒ ජනතාව ගුවමනාවන් වෙනුවෙන් කටයුතු කරාද කියන එක පිළිබඳ අපි ආපහු හරලා බැලුවොත් ගරු සභාපතිතුමනි මුළුමනින්ම ආණ්ඩුවක් ලෙස තමන්ගේ වගකීම අත්හැරලද පාලනය. මා දන්නේ මේ ආණ්ඩුවේ විවිධ වර්ගයේ අමාත්‍ය දුර දරපු අය අද මේ පාස්කු ප්‍රහාර පිළිබඳ සාකච්ඡා කරන්න කතා කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. ඇයි? ඒ සාමික වගකීමේ, ඒ ජනතාව තමන්ට ලබා දීති වගකීමේ ඔවුන්ට අත්මිදිය හැකිද? 268කට ආසන ප්‍රමාණයක් මිය යනකොට, 500කට ආසන ප්‍රමාණයක් තුවාල වෙනකොට, රට විශාල බියජනක තත්ත්වයකට පත් වෙනකොට, රටේ සියලු තත්ත්වයන් අඩපණ වෙනකොට අධ්‍යාපන කඩාවැටෙනකොට වෙසත් පුම් පොහොය මුළුමනින්ම අකර්මණ්‍ය වෙනකොට ජනතාව අතර ගැටුම් ඇති වෙනකොට තව තවත් තව තවත් වර්ධනය වෙනකොට රට තුළ මහා භීතියක් ජන කොට්ටාසෙන තමන්ගේ ආරක්ෂාව පිළිබඳ තැතිගැන්මක් ඇතිවීම පාලනය ගරු සභාපතිතුමනි ඔවුන්ට වචන ආරම්භවලි බුදුරජාණන් වහන්සේගේ දේශනාවලි කිතුණු වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන චරිතයෙන් කරුණුගෙන හැර දක්වමින් එයින් අත්මිදිය හැකිද මා විශ්වාස කරන කිසිසේත්ම ගරු සභාපතිතුමනි මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අසමත් වීම පිළිබඳ වගකීමෙන් අත්මිදින්න බෑ එනිසා ඒ බරින් ඒ වගකීම එය බාරගත යුතු තිබෙනවා හැබැයි ගරු සභාපතිතුමනි මා ඔබගේ අවධානය යොමු කරන ඊට අමතරව මේ නොවිසඳුණු තැන් තිබෙනවා මෙහි ප්‍රධාන වශයෙන් පාර්ශ්වයන් දෙකක් තිබෙනවා එක මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම ඒ මා කලින් කිව්වා දෙක මෙම ප්‍රහාර සිදුවීම මෙම ප්‍රහාර අරමුණ මොකද්ද මේ ප්‍රහාර සැලසුම කුමක්ද මේක බැලු බැලමට ගරු සභාපතිතුමනි ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ ප්‍රස්ත ප්‍රහාරය ඒක තමයි මේකේ පෙනුම හැබැයි මේකේ ක්‍රියාවලිය ගත්තොත් මේකේ ප්‍රතිඵලය ගත්තොත් මේකේ මාර්ගය ගත්තොත් මේක පළගස්සලා තියෙන ආකාරය ගත්තොත් ගරු සභාපතිතුමනි ඒ සියලු හැඩවුරුකම් වලින් දෙන්නේ මෙය දේශපාලන ප්‍රහාරයක් මෙහි පෙනුම ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ ප්‍රස්ත ප්‍රහාරය හැබැයි මේ අඩංගුව දේශපාලන ප්‍රහාරයක් ඉන්පසු අපේ රටේ දේශපාලන චලනයන් විශාල ප්‍රමාණයක් සිදු වී තිබෙනවා ගරු සභාපතිතුමනි ඒ නිසා මෙම ප්‍රහාරකම් පිළිබඳ වගේම එහි යටාරමුණු එහි තිබුණු දේශපාලන පෙළගැස්ම ඒට සහයෝග දුන්න අය ඊට උඩින් ඉන්න අය පිළිබඳව ගරු සභාපතිතුමනි අවශ්‍ය අවධානය මේ කොමිසම සභාවේ යොමු වී නැහැ ඇත්ත ගත්තොත් ප්‍රහාරය සිදු වහම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් පිළිබඳ තිබුණු විවේචනය අසමත් වූවන් පිළිබඳ සාකච්ඡාව සම්පින්දණය කොට අපිට වාර්තාවකින් ඉදිරිපත් කර තිබෙනවා ප්‍රහාර වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳ හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ මේ ප්‍රහාරකම් අරමුණු කුමක්ද මේ ප්‍රහාරකම් මෙහෙවන ලැබුවේ කවුද කාදිනල් උන්වහන්සේගේ වචන වලින් කියනවා නම් මේ මහා මොළ කරුවා සහ කරුවන් කවරේද කියලා මේ පාර්ලිමේන්තුව දැනගත යුතු තිබෙනවා ගරු කතානායකතුමනි සභාපතිතුමනි මේ කොමිසම් සභාව හමුවට ගියපු ප්‍රධානින් ගණනාවක් මෙහෙම ප්‍රකාශ කරලා තිබෙනවා මේ වාර්තාවේ 243 වෙනි පිටුව මෙම ප්‍රහාරයේ පිටුපස බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බවට පහත දැක්වෙන සාක්ෂිකරුවන් ඇඟවුම් හෝ පැහැදිලි සාක්ෂි ලබා දුන්නා ඒ කියන්නේ මේ ප්‍රහාරයේ පිටුපස බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් තිබෙන බව මේ අය ඍජුව හෝ ඇඟවුම් හෝ කරුණු කියලා තිබෙනවා කියලා කියනවා එක කොළඹ අගරාදරගුරු අති උතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණ උන්වහන්සේගේ සාක්ෂියදී කොමිසම සභාවට හැංගී යනවා මේ බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බවට ඍජුව හෝ හැඟවුමක් ලෙස උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා ඊළඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහු මේ කුමන්ත්‍රණයක් හෝ යම් බාහිර හස්තයක් තිබෙන බව ප්‍රකාශ කොට තිබෙනවා. තව ওই මුස්ලිම් අපේ මේ හිටපු മന്ത്രിවරු කට කියලා වැඩක් නැහැ පැත්තකින් තියන්න. ඊළඟ කවුද කියන්නේ? නිලන්ත ජයවර්ධන මහත්මයා. ඒක නේ කවුද? රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා. කොමිසම සභාව වාර්තාව අනුව ඔහුත් ඇඟවුමක් හෝ ඍජුව කියලා තියෙනවා බාහිර රාජ්‍යයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බව. ඊළඟ ලතීෆ් මහතා. ජේෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්ය බලකායි. ඒ වෙලාවේ අනදෙන් නිලධාරි. එතුමත් කියන මේකේ කුමන්ත්‍රණයක් හෝ බාහිර හස්තයක් ඇති බව ඊළඟ රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඒ වෙලාවේ හිටපු ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ඔහුත් කියනවා මේක කුමන්ත්‍රණයක් හෝ බාහිර පාර්ශ්වයක් ඇති බව ඊළඟ ජේසන් නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක රවි සෙනිවරත්න මහත්මයා ඔහුත් කියනවා මේක කුමන්ත්‍රණයක් හෝ බාහිර පාර්ශ්වක මැදිහත් වීමක් ඇති බව ඊළඟ සානියා බේසකර මහතා රාජ් පොලිසිය අධ්‍යක්ෂක ඔහුත් කියනවා මේ කුමන්ත්‍රණයක් හෝ බාහිර හස්තයක් ඇති බව. ගරු සභාපතිතුමනි රටේ ජනාධිපතිවරයා කියනවා. ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා කියනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කියනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා කියනවා. ඒ වගේම ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා කියනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාර්ය බලකාය ලතිෆ් මහතා කියනවා. එතකොට අපේ රටේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව මූලික වගකීම් තියෙන කණ්ඩායම ජනාධිපතිවරයා, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, විශේෂ කාර්ය බලකාය අනදෙන නිලධාරියා, ඒ වගේම මාණ්ඩලික ප්‍රධානියා, මේ ඔක්කොම කියනවා නම් මේක කුමන්ත්‍රණ සහ බාහිර හස්තයක් කියලා. ඒක සරල නෑ කරු සභාපතිතුමා. මම දේශපාලකෙන් කියන එක පැත්තකින් තියන්නේ. හැබැයි මේ අය තමයි රාජ්‍ය පිළිබඳව ආරක්ෂාවේ ප්‍රධානම ස්ථානයෙන් හොබවන නායකත්ව දෙන මෙහෙවන කණ්ඩායම. ඔවුන් කොමිසම හිමිය කියනවා නම් කුමන්ත්‍රණයක් සහ බාහිර හස්තයක මැදිහත් වීමක් තිබෙනවායි කියලා හැඟීමක් තියෙනවා කියලා. දැන් එනම් කෝ වාර්තාව හෝ ඉදිරි පරීක්ෂණ හෝ කරු සභාපතිතුමනි, අපිට දැනගත යුතු තිබෙනවා කෝ කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු. ඒ තමයි වැදගත්. නැවත අපේ රට එවැනි අනාරක්ෂිත අවධානයකට හෙළීම වැළැක්විය හැකි වන්නේ ගරු සභාපතිතුමනි, ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම ඉතා ඉක්මනින් නිවැරදි කරගත හැකි. එහි බර, එහි වගකීම, එහි විනාශය ඒක එසේ තිබීමින්ම හැබැයි ඉතා වේගෙන් නිරාකරණය කරගත හැකි ආරක්ෂාව පිළිබඳව. හැබැයි නිරාකරණය කරගන්න බැරි ප්‍රශ්නේ කුමක්ද? නිරාකරණය කරගන්න බැරි ප්‍රශ්නේ තමයි කුමන්ත්‍රණය, බාහිර හස්තය. එළද ඒ එළදරව් නොකරගන්නා තාක්කල් ඒ පිළිබඳ කරුණු පොදු සමාජයටත්, පාර්ලිමේන්තුවටත්, රාජ්‍ය බුද්ධි සේවාවන්ටත් අවශ්‍ය පරිදි එළදරව් නොවන තාක්කල් අපේ රට අනාරක්ෂිතයි. ඇයි? නැවත ඕනෑම මොහොතක එම කුමන්ත්‍රණකරුවන්ට යළි කුමන්ත්‍රණ අධ්‍යයත් කළ හැකි. එනිසා මේ අනාරක්ෂිත අවධානමි ගොඩගත හැකි වන්නේ කොමිසම් සභා වාර්තාවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රධානම වගකීම්. කොමිසම ඉදිරිපිට ඉදිරිපත් කොට තිබෙන කුමන්ත්‍රණය කුමක්ද කියලා එළිදරව් කර ගැනීමෙන් පමණයි. මා හිතනවා පාසු කොමිසම එම කුමන්ත්‍රණය පිළිබඳ දක්වා තිබෙන්නේ ඉතාමත් අඩු අවධානම. එක දැනුවත් අත්තරලා තිබෙනවා, එක දැනුවත්ව මගහැරලා තියෙනවා. මා කියන්නේ මා එකින් එක කියන්නම් කරු සභාපතිතුමනි, මෙතන තියෙන සැක කටයුතු කරමු. අපි දන්නවා දැන් මේ ඉතිහාස කතන්දර හැටියට, චිත්‍රපට හැටියට දැන් ඇවිල්ලා තියෙනවා. නව කතා පොත් කතන්දර හැටියට මේවා දන්නවා. සහරාන්ගේ සමීපතමය විටකොහුට නායකත්ව දුන්නු, විටකොහුවේ ඒට කැඳවගෙන ලැබූ නෞෆ මෞලවි. නෞෆ මෞලවි ප්‍රහාරය සිදුවී ඉතා කෙටි කාලයක් ඇතුළත දඹුල්ලේදී අත්අඩංගුවට ගන්න. එතැන් සිට තමයි මේ කතාවේ අගමුල ඉතා හොඳින් විසඳාගත හැකිව තිබුණේ. හැබැයි නෞෆ මෞලවිව මෙම කොමිසම් සභාවට අනුයුක්ත පොලිසිය විසින් කට උත්තරයක් ගනු ලැබුවා. හැබැයි නෞෆ මෞලවි ගරු සභාපතිතුමනි, කොමිසම් සභාව ඉදිරියේ සාක්ෂි විමසීමට කැඳවුවේ ලැබුවේ නැහැ. මම දැනගන්න කැමති මෙම ප්‍රහාරයේ ඔවුන් වාර්තා කරන පරිදි මාර්තු මාසයේ බෙදෙනතෙක්, ඒක කියන්නේ හැබැයි මාර්තු මාසයේ බෙදෙනතෙක් මොනතරම් දේ සිදුවී තිබෙනවද? ආයුධ ක්‍රස් කිරීම සිදුවී තිබෙනවා, පුහුණු වීම සිදුවී තිබෙනවා, ප්‍රහාරයන් ගැන සැලසුම් සිදුවී තිබෙනවා, ප්‍රහාරක අවශ්‍යතාවය පැහැදිලි කොට තිබෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් නේද, ඔවුන්ගේ දේශනවලින් සාරාන් දේශනයක් ලබා දෙනකොට ISIS සංවිධානය පිළිබඳව ආගමික වශයෙන් මේ තහවුරු කිරීමේ දේශන ලබා ලද්දා තින්නේ නෞෆ මෞලවි. එනිසා මේ දෙන්න එකට හිටපු මෙහෙයුමක් අවසන්දි බෙදුණා. හැබැයි මේ කොමිසම හමුවේ සාක්ෂි විමසීමට නෞෆ මෞලවි කැඳවුවේ නැත්තේ ඇයි? පටර කියන්නේ ඒ තමයි මේ මොහොතේ මේ ප්‍රහාරය පිළිබඳව වැඩිම තොරතුරු තිබෙන සා උඩින්ම ඉන්න කෙනා. හැබැයි ඔහු කොමිසම හමුවට සාක්ෂි විමසීමට කැඳවන්නේ නැහැ. එය මා හිතන්නේ අපිට පැහැදිලි කරගත යුතු කරුණක්. කුමන්ත්‍රණයේ සමහර කොටස් එතනින් එළියට ගත හැකි කියලා මම විශ්වාස කරනවා. දෙවෙනි කරුණ කරුක සභාපතිතුමනි, මේ සහරාංගේ පළමු ත්‍රස්ත ක්‍රියාව මේකද? නෑ. 2018 නොවැම්බර් මාසයේ 30 වෙනිදා වවුනිතුව වලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කොට දීපන සහ පිස්තෝල දෙකක් පැහැරගනු ලබනවා. ඒක තමයි ඔහුගේ ප්‍රහාර පැත්තෙන් බැලුවොත් පළමු ත්‍රස්ත ක්‍රියාව. මොකද්ද? වවුනිතුව මුරපොලේ නොවැම්බර් මාසයේ 2018 අවුරුද්දේ ඒ කියන්නේ දින 52 ආණ්ඩුව තියෙන වෙලාවේ මතකද බබා? දින 52 ආණ්ඩුව තිබෙන වෙලාවේ නොවැම්බර් මාසයේ 30 වෙනිදා වවුනිතුව වලදී මුරපලක රාජකාරියන් කරමින් හිටපු පොලිස් නිලධාරී දෙදෙනෙක් ඝාතනයකට අවියෝද පැහැර ගන්න. එහිදී අංජන් කියලා අංජනන් කියලා කෙනෙක් අත්අඩංගු කර ගන්න ඔබතුමනි. හරිද? මම අහනවා ඒ වෙලාවේ ඔහු එල්ටීටි සංවිධානයේ පුනරුත්ථාපනයේ උණු කණ්ඩායම කෙනෙක්. ඔහු අත්අඩංගු කර ගන්න. ඔහු අත්අඩංගු කරගෙන දින කීපයකට පස්සෙ කර සභාපතිතුමනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බුද්ධි අංශ විසින් වාර්තා කරනවා ජැකට් එකක් ඒ ආසන්නේ බෝක්කුව කසල දමා ගොස් තිබෙන බව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී පොලිස් සුනකේ කරගෙන යන ජැකට්ටුව ගාවට. ඒ ජැකට්ටුවේ ඒ පොලිස් සුනකේ යන්නේ අර අත්අඩංගුවට ගත්තු දෙමළ කෙනා ගාවට. ඒ කියන්නේ මොකක්ද? මේ ඉතා පැහැදිලිව සහරාන්ලගේ පළමු ත්‍රස්ත ක්‍රියාව පරීක්ෂණ නොමග යැවීම සඳහා යම් සලසුම් සහගත ක්‍රියාවක් දියත් වී තිබෙනවා. එහෙම නෙවෙයිද? එයාව අත්අඩංගුවට ගැනීම, ජැකට් එකක් දෙමීම, ජැකට් එක පොලිස් සුනකයා අර අත්අඩංගුවට ගත්තු දෙමළ කෙනා කෙරෙහි හඹාගෙන යාම. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි, මා ගාව තියෙන ගිය සතියේට පෙර ඉරිදා මව්බිම පුවත්පත් ලිපියක් උදේනි සමන් කුමාර මහතා ලියපු. ඒ ලිපිය කියන මෙහෙම, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවක රටේ සාමාන්‍ය පුරවැසියෙක් විය. ඔහු වවුනිතුව සිද්ධිය සම්බන්ධයෙන් පළකල වාර්තා පිළිබඳ දැඩි උනන්දුවෙන් බලා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනීරත්න කතා කොට දැනුම් දී තිබුණේ තමන්ට තේරුම් යන ආකාරයට මේ එල්ටීටී වැඩක් නොහැකි විය නොහැකි බවය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිවිල් පුරවැසියෙක් හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG රවි සෙනීරත්න මහතාට ප්‍රකාශ කරාලු මේ එල්ටීටී සංවිධානයේ වැඩක් නොවන බව. මා දැනගන්න කැමති රවි සෙනීරත්න මහත්මයා මේ පිළිබඳව කිසිදු තැනක ප්‍රකාශ කරලා නැහැ. කොමිසමේදී හෝ ප්‍රකාශ කරලා නැහැ. එහෙනම් සැබවින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරාද? එහෙම නැත්නම් කතා කරා කියලා නිර්මාණයක් හදුවාද? අර සැකයක් තිබෙනවා. ඇයි මේ හිටියට ගිය ඉරිද මව්බිම් පුවත්පතේ මේ වවුනතිව සිද්ධිය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අවධානයෙන් හිටපු බවත් ඒ එල්ටීටී සංවිධානයේ ක්‍රියාවලියක් නොවන බවත් පැහැදිලි කරන්නේ කුමක් වෙනුවෙන්ද? හිටියට ගිය ඉරිද මව්බිම් පුවත්පත මේ වාර්තාව වෙන්නේ කෙසේද කියන එක ගරු සභාපතින් අපි දැනගත යුතුයි. ඒ වගේම හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG රවි සෙනීරත් මහත්මයාගේ මේ පිළිබඳ ප්‍රශ්න කරන්න මා පෞද්ගලික විශ්වාස කරනවා ඔහුට එමු දුරකථන මුදමක් ඇවිත් නැති බව. දෙවනි කරුණ, තුන්වෙනි කරුණ, ගරු සභාපතිතුමනි, ප්‍රහාරය සලසුම් කරලා තිබුණු හෝටල් අතර තාජ් හෝටලේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ. තාජ් හෝටලේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැති වුණාම ඒ ප්‍රහාරකයා එතරම් දුරකථන මුදමක් ගන්නවා. කිසිදු බුද්ධිවංශ වාර්තාවක හෝ කිසිදු පරීක්ෂණ වාර්තාවක හෝ ඒ දුරකථන මුදම ගත්තේ කාටද කියලා තාම සොයාගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා ඔහු එම දුරකථන මුදම ගත්තේ කාටද කියන එක සොයාගත යුතුයි. ඊළඟට ඔහු දෙවියල ප්‍රදේශයේ හෝටලයකට ලැබුම් ගන්න යනකොට හමුදා බුද්ධිවංශී මා කියන්නේ නිලධාරියා කවුද කියලා ඔහු ඉතාක්ෂණයකින් මේ ප්‍රහාරය සිදු වී පැය 3-4ක් ඇතුළත ඔහුගේ නිවසට යනවා. ඔහු නිවසට ගිහින් ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරනවා. බිරිඳ කියනවා ඔහු ගමනක් ගිහිල්ලා කියලා. ඊට පස්සේ බිරිඳට දුරකථන ඇමතුමක් ගන්නවා ඔහු හිටපු පල්ලියේ ආරක්ෂක නිලධාරී. ඒ නිලධාරියට හමුදා බුද්ධිවංශ නිලධාරිය කතා කරනවා. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේ ප්‍රහාරය සිද්ධ වෙලා විශාල ආන්දෝලනයක් තිබෙන වෙලාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගක්මුණක් හොයාගන්න බැරි වෙලාවක. හැබැයි ප්‍රහාරයට අහුල්ුවේ එක්ක එක්ගේ නිවසට කොහොමද යන්නේ? ඒ පිළිබඳව අපි දැනගත යුතුයි. තුන්වෙනි කරුණ ගරු සභාපතිතුමනි, මේ ප්‍රහාර සිද්ධ වෙලා සැලකීතු වෙලාවක් යනතෙක් ISIS සංවිධානය මෙම ප්‍රහාරේ වගකීම බාරගත්තේ නැහැ. මෙම ප්‍රහාරේ වගකීම බාරගන්නේ නැතුව දීර්ඝ වේලාවක් හිටියා. නමුත් මෙම ප්‍රහාරේ වගකීම බාර ගැනීම පිළිබඳව සහරාන් කියලා වෙනායෙක් දැන් ඔව අත්අඩංගු ඉන්නවා. සහරාන් කියලා වෙනායෙක් ඉන්දුනීසියාවේ ISIS සංවිධානයේ ප්‍රකාශිකුට කතා කරනවා. කතා කරලා ඔහු ඉල්ලා සිටිනවා මේ ISIS සංවිධානයේ වගකීමට බාර ගන්න කියලා. හැබැයි මේ හරහා විදේශීය ඔත්තු සේවයක් විසින් යම් දුරකථනයක ඉමි අංකයක් දෙනවා, ID අංකයක් දෙනවා. ඒ ID අංකයේ අනුව මැලේසියාවට කතා කරන සහරාන්, අර සහරාන් දෙක වෙන සහරාන් කියන ඒ සහරාන්ට දුරකථන මතුමක් ලබා
දුන්නා. Honorable member, you have another 2 more minutes.
ඇයි තාමත් ඕගොල්ලෝ බාරගත්තේ නැත්තේ කියලා අසා සිටිනවා. මොහු විලාප දෙමින් අරුන්ගෙන් අහනවා අර පැත්තෙන් කියලා බාර ගන්න කියලා. ඒගොල්ලෝ කියනවා අපිට බාර ගන්න බෑ, ඔයගොල්ලෝ බයියත් කියලා නෑ කියනවා. ප්‍රතිඥා දීලා නෑ කියනවා. නැවස ප්‍රතිඥා දීම පිළිබඳව වීඩියෝවක් නිකුත් කරනවා. නිකුත් කරාට පස්සෙ තමයි ISIS සංවිධානය මේ වකින් බාර ගන්න ලබන්නේ. මම දැනගන්න කැමති අර දුරකථනය පාවිච්චි කරන දුරකථනේ ID ඇඩ්‍රස් එක අනුව කාගේද දුරකථනේ? කාගේ දුරකථනේ? ගරු සභාපතිතුමනි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි විසින් මාධ්‍ය අනිශ්චල දන නැති වෙලාවේ ඒ දුරකථන හිමි කාටද කියලා කොමිසම හිමි කියලා තියෙනවා. කොමිසම හිමි කියලා තියෙනවා. හැබැයි නීතිච මහතුරු හිටියා. හරිද? මාධ්‍ය හිටියේ නැතුණාට. එනිසා අපට ප්‍රකාශ කළා තිබෙනවා. එනිසා අපි දැනගන්න ඕනකම තිබෙනවා. අර සහරාන් දෙක කියන පුද්ගලයාට මේ දුරකථනෙන් කතා කළේ කවුද? කතා කරලා මේ වගකීම ISIS සංවිධානයට බාර ගැනීම සඳහා බල කරේ කවුද කියලාක පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු තිබෙනවා. ඊළඟ කරු සභාපතිතුමන පස්වෙනි කරුණ මේ කුමන්ත්‍රණය පිළිබඳව. මේ පළවෙනි තොරතුරෙන් අප්‍රේල් මාස 4 වෙනිදා තොරතුරේ කරු සභාපතිතුමනි මේ ප්‍රහාර එල්ල වියක ආකාරය එක්ක මරාගෙන මරන ප්‍රහාරය, එක්ක ටක්කත ප්‍රහාරය, එක්ක තුවක් වලින් එල්ල කරන ප්‍රහාරය ආදී ප්‍රහාර ආකාර හතරක් නම් කරනවා. ඒ වගේ මේ ප්‍රහාර එල්ල කරන අය සාරාන්, මිල්ලාන්, රිල්වාන් ඇතුළු නාමලේඛනකු සදාහන් කරනවා. ඒ නිසා අප්‍රේල් මාස 4 වෙනිදා තොරතුර ගරු සභාපතිතුමනි එම ප්‍රහාරකයන් සමග ඉන්න සමීපතම තොරතුරක් ප්‍රහාර එල්ල කරන ආකාරයක් තියෙනවා, ප්‍රහාර එල්ල කරන පුද්ගලයන් ගැනත් තියෙනවා. මේක අප්‍රේල් මාස 4 වෙනිදා එනවා. ඉන්ද අප්‍රේල් මාස 4 වෙනිදා මේ ප්‍රහාරය පිළිබඳව සංඥාව, මේ ප්‍රහාරය පිළිබඳව තොරතුරු ඉතාම සමීපතම නිවැරදි තොරතුරක්. හැබැයි නැවත ඔවුන්ගෙන් තොරතුරක් එන්නේ කවදාද? නැවත ඔවුන්ගෙන් තොරතුරක් එන්නේ අප්‍රේල් මාසේ 26 වෙනිදා සවස හෙට ප්‍රහාරය එල්ල කරනවා කියලා. නැවත ප්‍රහාරයක් එනවා, නැවත තොරතුරක් එනවා 21 වෙනිදා උදේ 6ට, අද දින 8ත් 10ත් අතර ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. මේ තොරතුරු තුරෙන් පෙන්වන්න කරන්නේ කුමක්ද? 4 වෙනිදා දෙන තොරතුරක් 20 වෙනිදා අවසන්
Honorable member please wind up.
20 වෙනිදා දෙන තොරතුරක්, 20 වෙනිදා හවස දෙන තොරතුරක්, 21 වෙනිදා හවස දෙන තොරතුරක් ඉතාම සමීපතම නිවැරදි ආසන්නම තොරතුරු. හැබැයි ගරු සභාපතිතුමනි, අප්‍රේල් 7 වෙනිදා මිලියන 47ක් බැංකුවෙන් ගන්නෝ ඒ තොරතුරු ඉන්නේ. අප්‍රේල් 9 වෙනිදා සමුගැනීමේ අර ගවයේ ඝාතනයේ කපලා මස් බෙදනවා ප්‍රසිද්ධි මේ මරාගෙන මර පහර සම්බන්ධුවයි ඒ තොරතුරු එන්නේ. අප්‍රේල් 16 මොටරසයිකල් පුපුරවා ගන්න. ඒ මොටරසයිකල් සඳහා අවශ්‍ය වෙන වෙඩි බෙහෙත් සියල්ල මෙහෙම් බඳකට කාන්තම් කුඩි දක්වා යනවා. ඒක එන්නේ නේ. අප්‍රේල් 18 වෙනිදා පුපුරන ද්‍රව්‍ය අරගෙන පානදුර යනවා. ඒක එන්නේ
නේ. Honorable member please wind up.
අරවැනි සමීපතම තොරතුරු වෙන ජාලයකින් මේ ප්‍රහාරයේ ඉදිරි වර්ධනයක් ආවේ නැත්තේ ඇයි? අන්න ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ කරුණු ටික නිරාවරණය වුණත් ගරු සභාපතිතුමනි, බුද්ධියංශ නිලධාරීනු, ජනාධිපතිවරයා, කාදිනල්තුමත්, කොමිසම මහමුවේ කියපු කුමන්ත්‍රණ කරුවන් සහ මැදිහත් වීම පිළිබඳව තොරතුරු එල්දරව් කරගත හැකිවි කියලා අපි විශ්වාස කරනවා. ඒ දිශාවට මේ පරීක්ෂණය යොමු කරાવી කියලා බලාපොරොත්තු වීම මා නතර වෙන බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.
Thank you. Honorable Dr. Nalaka Godahewa, 9 minutes.
ගරු සභාපතිතුමනි, පසුගිය රජයේ සමයේ වෙස්වලාගෙන ඒ රජය ආරක්ෂා කරන්න කටයුතු කරපු අය අදේ යුගයේ ගැන විවේචනාත්මකව සංවේදීව කතා කරන එක හරිම හාස්‍යජනකයි. සභාපතිතුමනි, 2018 මැයි මාසේ 19 වෙනිදා රාජ්‍ය බුද්ධ්‍යංශ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා යහපාලන රජයේ රාජ්‍ය පරිපාලනා කළමනාකරණ සහ නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට රහස් වාර්තාවක් ඉදිරිපත් කරා. මම මේක සභාගත කරනවා. ඒ පැහැදිලිවම ඉල්ලා තිබෙනවා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් කියන අන්තවාදී දේශකයා ISIS සංවිධානයේ ජිහාඩ් මතවාදී ලංකාව තුළ ප්‍රචාරණය කරමින් අන්‍යාගමිකයන් ඝාතනය කොට ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්කරන ලෙස මුස්ලිම් තරුණයන් පොළඹවන බවත්, ඔහු කාත්තුකුණ්ඩි ප්‍රදේශයේ කලහකාරී ගැසරීම පහර දීම පිළිබඳව අධිකරණයේ මගහරමින් සිටින බවත් පවසා ඔහු විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් හෝ යොදවා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මේ ඉල්ලීම කරන්නේ පාස්කු ප්‍රහාරයට මාස 10කට පෙරයි. මම අහනවා විපක්ෂයෙන් තමුන්නාන්සලගේ රජය මොනවද කරේ මේ සම්බන්ධයෙන් එදා කියලා. මහජන ආරක්ෂාව පිළිබඳ ජාතික වගකීම එදා සම්පූර්ණ පහර ඇරලා අද දක්ෂ බුද්ධ්‍යංශ නිලධාරි ගැන බොරු චෝදනා ඉදිරිපත් කරනවා මේ පාර්ලිමේන්තුවේ. අපේ ජීවිත කාලය තුළ මේ රටේ විශාල ඛේදවාචකයන් සිදුවෙච්ච අඳුරු යුග ගණනාවක් පසු කරලා තිබෙනවා. විශේෂයෙන්ම කොටි ත්‍රස්තවාදී රුධිර පීඩනයේ වසර 25කට ආසන්න කාලයක් අපේ රටට බලපෑවා. 2009 ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් වූ විට යලි කිසි දිනක ජාතික ආරක්ෂාවට හානියක් නොවන ලෙස ඉතා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් හා එයට සහාය දීමට ශක්තිමත් බුද්ධ්‍යංශයක් සහිත රාජ්‍ය ආරක්ෂණ යාන්ත්‍රණයක් එදා සිට මහින්ද රාජපක්ෂ රජය විසින් ස්ථාපනය කරනු ලැබුවේ ඒ නිසයි. 2010 සිට ආරක්ෂක මණ්ඩලය විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ පස් අවුරුදු සැලැස්මක් සකස් කළා. එහිදී අද තමුන්නාසල විවිධ චෝදනාවලට ඉදිරිපත් කරන බ්‍රිගේඩියර් සලේමනි දක්ෂ බුද්ධ්‍යංශ නිලධාරීන් විශේෂ දායකත්වය ලබා දුන්නා. ඔවුන් විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ශ්‍රේෂ්ඨ කීපයක් ප්‍රමුඛතා පිළිවෙලට හඳුනා ගන්න ලැබුවා. ඉන්පසු සෑම වසරකම මේ ප්‍රමුඛතා අනුපිළිවෙල කාලානුරූපීව සංශෝධනයට ලක් වුණා. 2010 වන විට ජාතික ආරක්ෂාවට ප්‍රබලතම තර්ජන ලෙස හඳුනාගෙන තිබුණේ LTT ත්‍රස්තවාදයේ යලි හිස එසවීමේ තර්ජනය. මේ සම්බන්ධයෙන් ආරක්ෂණ යාන්ත්‍රණය සංවේදී වූ නිසා ඉතිරි වසර තුන තුළ කොටි ත්‍රස්තවාදයේ යලි හිස එසවීමට ගත් උත්සාහයන් කීපයක්ම සාර්ථකව පාලනය කරන්න පුළුවන් වුණා. 2010 වන විට සභාපතිතුමනි, ආගමික අන්තවාදයේ තිබුණේ තර්ජන ප්‍රමුඛතා ලැයිස්තුවේ 5 වෙනිට පමණ වුණත් 2015 වන විට ආගමික අන්තවාදයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 1ට පැමිණ තිබුණා. 2013-2014 කාලේ බුද්ධ්‍යංශ විසින් මේ සම්බන්ධ ඉතා හොඳ අධ්‍යයනයක් කොට ආගමික අන්තවාද නිසා සිදුවිය හැකි තර්ජන පාලනය කිරීම පිළිබඳ යෝජනා ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කර තිබුණා. නමුත් අවාසනාවකට වගේ 2015 බලේට යහපාලන රජය මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරේ නැහැ. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර සිදු බරපතල සිද්ධීන් 10ක් පිළිබඳව නිසි විමර්ශන කොට වරදකඩුවන් අත්අඩංගුවට ගන්න ඔවුන් ක්‍රියා කළේ නැහැ. පසුගිය රජය මේ දෙස බැලුවේ දේශපාලන කෝණයකින්. ජාතික ආරක්ෂාවට වඩා ඔවුන්ට වැදගත් වුණේ මුස්ලිම් ඡන්ද පදනමයි. සාමාන්‍ය මුස්ලිම් ජනතාව හා අන්තවාදීන් වෙන්කොට හඳුනා ගන්නට අසමත් වීම නිසා ඒ රජය තමන්ට ඡන්දෙ දුන් මුස්ලිම් ජනතාවටම විශාල අසාධාරණයක් කරා. සමස්ත මුස්ලිම් ප්‍රජාවටම එරෙහි විරෝධයක් පසුකාලීන රට තුළ ඇතිවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම නිසා පසුගිය රජය බාර ගන්නට ඕනේ. මම මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් කරන්න කැමැති අති උතුම් මැල්කම් රංජිත් කාදිනතුමාට. ලාංකේය ඉතිහාසයේ තමුන්ගේ ජනතාව මුහුණ දුන් බරපතලම ව්‍යසනය හමුවේ කතෝලික ජනතාව සංසුන්ව තබාගෙන පාස්කු ඉරිදා ඝාතනයෙන් ඔබ්බට යන මහා ලේවැග්‍රීමක් වැළැක්වීමට එදා එතුමා නායකත්වය දුන්නා. බුදුදහමෙත් කිතුදහමෙත් පැහැදිලිවම සඳහන් වෙන වෛරයෙන් වෛරයේ නොසන්සිදේ යන, එසේත් නැත්නම් දඬුවම් දීමේ අයිතියත්තේ මිනිසුන්ට නොව දෙවියන්ට යන සිද්ධාන්තය පිළිගනිමින් එතුමා මේ ආදර්ශය සැපයුවේ. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් තමුගේ ජනතාවගෙන් අද එතුමාට තිබෙන පීඩනය. ජනතාව නීතිය ක්‍රියාත්මක කරන දෙස ඉල්ලා සිටිනවා. ජනතාව සාධාරණත්වය ඉල්ලනවා. ජනතාව සහන ඉල්ලනවා. පාස්කු වර්තාව තමන් පිළිගන්නා බවත් ඒ දැක්වෙන කරුණු ක්‍රියාත්මක කළ යුතු බවත් මේ වෙනි කතෝලික සභාවම ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් කියන ආකාරයට මූලිකවම ඉතුරු තිබෙන්නේ එම වර්තාවේ පිළිතුරු දුන් නොතිබුණු ප්‍රශ්නය, එනම් මේ ප්‍රහාරයේ මහමුලකරු කවුද යන්න සොයා රටට ප්‍රකාශ කිරීමයි. රජයේ විමර්ශන කණ්ඩායම් විසින් කළ යුතු කාර්යභාරය සභාපතිතුමනි කොමිසම් සභාවකට කරන්න බෑ. මේ බව විපක්ෂයේ ගරු සරත් වංශක මැතිතුමත් පසුගියදා ප්‍රකාශ කරන මාහගෙන හිටියා. ඔවුන්ට කරන්න පුළුවන් තිබෙන දත්ත මත පසු විපරමක් කරන්න පමණයි. විමර්ශන ඉදිරියට ගෙන යන්න පුළුවන් පවතින රජයක් විසිනි. එන මේ කාරණය තමයි මේ පාර්ලිමේන්තුවේ කතා කරන බොහෝ දෙනෙක් වටහාගෙන නැත්තේ. පසුගිය රජ විමර්ශන සටු සම්බන්ධයෙන් අනුගමනය කරේ නිද්‍රාශීලී පිළිවෙළ බව පාසු කොමිෂන් වාර්තාවෙත් පැහැදිලිවම සඳහන් වෙනවා. නමුත් වර්තමාන රජයේ බලයට ආවට පස්සේ මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ජාතික ආරක්ෂක පිළිබඳ අංක 1 ප්‍රමුඛතාව ලෙස සව්වාගේ දැක්ම දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාවේ සඳහන් වෙනවා. ඒ අනුව පසුගිය මාස 15ක කාලය තුළ සුදුසු පුද්ගලන්ට වගකීම් බාර දී ආරක්ෂක මණ්ඩලයෙන් නිරන්තරයෙන් රැස්වී බුද්ධ්‍යාශ යලි බලගන්න ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කොට සිදු කළ විමර්ශන මේ වන විට බෙහෙවින් ඉදිරියට ගොස් තිබෙනවා. වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු පාස්ක ප්‍රහාරයකට ඍජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් 134 දෙනෙකු ශ්‍රී ලංකාව තුළදීත් විදේශයන්හිදීත් අත්අඩංගුවටගෙන පුළුල් පරාසයක් තුළ විමර්ශනය කොට තිබෙනවා. විදේශ බුද්ධ්‍යංශ සමග සම්බන්ධීකරණය වෙමින් රාජ්‍ය බුද්ධි සේවා විසින් විදේශ රටවල් පහකින් ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ශ්‍රී ලාංකික පුද්ගලයන් 54 දෙනෙක් අතරින් 50 දෙනෙක් මේ වන විටත් ලංකාවට ගෙන්වාගෙන තිබෙනවා. ඉතුරු පුද්ගලයන් 4 දෙනා ගෙන්වා ගැනීම සඳහා කටයුතු සිදු කරමින් තිබෙනවා. ප්‍රහාරයේ මේ දක්වා අත්අඩංගුවට ඇති 676 වන මුල් පිරිසෙන් 408ක් මෙරට නීත්‍ය යටතේ ඇපලබාහෝ නිදහස තිබුණද ඔවුන් සම්බන්ධව තවදුරටත් විමර්ශව අඛණ්ඩව සිදු කරගෙන යනවා. මාවනැල්ලි බුදු පිළිම කඩන්ට අනුග්‍රහකත්වය දුන්න අයයි සැක කරන අයව ආරක්ෂා කරන්නට පොලිසියට බලපෑම් කර දේශපාලනඥයා පවා අද ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. තවත් කීප දෙනෙක් ඉන්නවා මේ ආකාරයට පිටිපස්සෙන් ඉඳගෙන මේවාට අනුබල ආධාර දුන්න. ඒ අය සම්බන්ධිනුත් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ අනුව ගරු සභාපතිතුමනි, අද අපේ ආරක්ෂක අංශ සිටින්නේ පාස්කු කොමිසම් වාර්තාවට වඩා බොහෝ ඉදිරියෙන් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද රටම කතා කරන සහරන් 2005 පමණ සිටම දැඩි ආගමික මතවාදයක සිට කටයුතු කර තිබෙනවා. නමුත් 2014 වන විටත් ඔහු ප්‍රචණ්ඩත්වයට යොමු වූ බවට සාක්ෂි කොමිෂන් වාර්තාවේ නැහැ. යම් පුද්ගලයෙකු මූලධර්මවාදියෙකු ආගමික අන්තවාදියෙක් හා ප්‍රචණ්ඩත්වය දක්වා පරිවර්තන වීමේදී ඔහු එම කාලය තුළ ඇසුරු කරන්නන් හා සංවිධාන ක්‍රියා කරන ආකාරයේ විශ්ලේෂණය කිරීම වැදගත් වෙනවා. ලෝක පුරා විසිරී සිටින දැඩි ආගමික මතවාදීන් පසුගිය දශකයේ ප්‍රජාතන්ත්‍රයට යොමු කර සංවිධාන අතර ISIS සංවිධානයේ පෙරමුණෙම සිටිනවා. ISIS සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාඩි විසින් කාලිෆ් දේශයක් ප්‍රකාශ කරන්නේ 2014 දී. ඔවුන්ට එකතු වීමට ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් ලංකාවේ සිරියාවට ගිය බවට වාර්තා වෙන්නේ 2015 පසුවයි. ඊට පෙර පිටරටවල සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙක් ISIS සංවිධානය හා එක්ව අතර ඍජු සම්බන්ධයක් සහරාන්ට තිබුණු බවක් වාර්තා වන්නේ නැහැ. ඔහු අබුබකර් ඇල් බග්දාඩිගේ ISIS මතවාදයට ඍජුවම සම්බන්ධ කර ගැනීමට විශාල කාර්යභාරයක් සිදු කරන්නේ 1997 කතාර් රාජ්‍ය ජීවත් වී ලංකාවට ආපසු වැනි මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් විසිනි. ISIS නායක අබුබකර් අල් බග්දාඩිගේ අන්තවාදී මතවාදය ලංකාව තුළ පෝෂණය කිරීමට ඍජුවම මොහොමඩ් නවුෆර් ඇතුළු දේශීය හා විදේශීය මෞලිකවරු කීප දෙනෙක්ම කටයුතු කර තිබෙනවා. සහරාන්ගේ වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සියල්ලම වගේ ආරම්භ වන්නේ 2017 මාර්තු මාසෙන් පසුවයි. මේ වන විට ඔහු හා ඔහුගේ කණ්ඩායම් ISIS මතවාදයට නැඹුරුවේ අවසන්. ඔහු සමාජ ජාල හරහා වීඩියෝ පට නිකුත් කරමින් මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතුයි වැනි ප්‍රකාශ ප්‍රසිද්ධිය කරන්නේ පසුගිය රජයේ වගකීම් නිදි වැටී සිටි බව මතක් කළ යුතුයි. මේ අනුව සහරාන්ව මෙම ප්‍රචණ්ඩ අතර යොමු කළ පාස්කු ඉරිදා ප්‍රහාරය අවසානයේ ත්‍රස්තවාදී ප්‍රහාර දක්වා ගෙන යන්නට සහරාන් ඇතුළු කණ්ඩායම මතවාදීව මෙහෙව ප්‍රධානතම මූලධර්මවාදියා ලෙස මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසෙන් සිදු කරලා විමර්ශනවලදී මේ වැඩ විචාරණය වෙලා තියෙනවා. ඒ අනුව දැනට නඩු දැනට අත්අඩංගුවේ පසු වෙන ඔහුට ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. පාසුක ප්‍රහාරයට අවශ්‍ය මුදල් හා භෞතික සම්පත් සැපයුව අතර ඉල්හාම් හා ඉන්සාෆ් සහෝදරයන් ඉදිරිම සිටිනවා. ඔවුන් ඒ සඳහා 1,500කට වඩා ලබා දීමට මූලිකව මුදල් උපයාගෙන තිබෙන්නේ පසුගිය රජයේ සමයේ ලබාගත් තඹ විකිණීමේ කොන්ත්‍රාත්හරා බවත් මේ වන විට විමර්ශන වලින් හොයාගෙන තිබෙනවා. ගරු සභාපතිතුමනි, මීට අමතරව ත්‍රස්තවාදීන්ට මැද පෙරදිග සිටින ISIS ලැදි අන්තවාදී සංවිධාන හරහා යම් මුදල් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ගරු සභාපතිතුමනි, මේ ප්‍රහාරයට මොනම ආකාරයකින් සම්බන්ධ කිසිවෙක ආරක්ෂා කරන්නට රජය සූදානම් නැහැ. කවුරුන් හෝ වෙන ප්‍රශ්නයක් දරුවොත් ඒට එරෙහිවීමට අපි සූදානම්. දැන් අපි කළ යුත්තේ අනාගතයට මුහුණ දීමට සූදානම් වීමටයි. නැවත මෙවැනි තත්ත්වයක් මේ රට තුළ උදා නොවන්නට නම් කළ යුතු බොහෝ දේවල් තිබෙනවා. පාස්කු ප්‍රහාරයට පමණක් සීමා නොවී අපි ඒ දේවල් ගැන විවෘතව සාකච්ඡා කළ යුත්තේ. ගරු සභාපතිතුමනි, අවිහිංසා විමර්ශන වලින් හෙළිවන කරුණු පාදක කරගෙන මේ අපරාධයන් ඍජුව වගේ කිව්වා පමණක් නොව ඒ සඳහා ආධාර අනුබල දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. වරදකරුවන් උසාවිය ගෙනීමට දිනවකවානු දෙනුව වෙනුවට නඩුගොනු කිරීම අඩුපාඩු රහිතව නිවැරදිව කිරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට සියලු දෙනාගේම සහයෝගය ලබා දිය යුතුයි. අවිහිංසාව පරමාදර්ශය කරගත් බුද්ධ ධර්මයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාව තුළ සියලු ආගමිකයන්ට සියලු ජාතිකයන්ට ක්ෂේම භූමියක් විය යුතු බව ජනාධිපතිතුමාත් පවසා
තිබෙනවා.
සභාපතිතුමනි, කුමන හෝ අන්තවාදයකට මේ රටේ ජීවත් වන සාමකාමී සිංහල දෙමළ මුස්ලිම් ජනතාව තවදුරටත් බේද කරන්න ඉඩ දෙනවාද? නැත්නම් අප සියලු දෙනා පටු දේශපාලන වාසි පසකලා තිරසාර සාමයක් ගොඩනැගීමට කැප වෙනවාද යන තීන්දුව ගැනීමට අවස්ථාව දැන් අපිට ලැබිලා තියෙනවා. ගරු කථානායකතුමනි, ගරු සභාපතිතුමනි, මගේ කාල සීමා සීමසා මේ ඇන්සත් ගත කරන සමයි ලැසිටිනවා.
Thank you very much.